අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝ වන්දුවේ පුතේ. රුහුණු ගුරු ගෙදර වැඩසටහනින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ පාඩමත් අරගෙන අදත් අපි ආවා ඔබේ ගෙදරට. ඉතින් දුවේ පුතේ, ගිය සතියේ අපි කතා කරපු දේවල් මතක් කරන්න කලින් අද මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ. මාත් එක්ක ඉන්නවා කවිෂ්ක කල්හාර පුතණුවන්. ඉතින් අපි කතා කරා කලින් පාඩම්වලදී මෙහියුම් පද්ධතියේ උපයෝගීතා වැඩසටහන් පිළිබඳව. මෙහියුම් පද්ධතිය විසින් ලබා දීලා තියෙන උපයෝගීතා වැඩසටහන් රාශියක් ගැන අපි එදා කතා කළා. ඉතින් අදත් අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ප්‍රධාන උපයෝගීතා වැඩසටහන් කිහිපයක් පිළිබඳව. පුතා දැකලා තියෙනවද ගියක් හදන තැන?
ටීචර්, අපේ ගේ හැදුවෙත් මට අවුරුදු 9 දී විතර. ඉතින් මම මුලින් ඉඳලා ගයක් හදන විදිය දැකලා තියෙනවා ටීචර්.
ගොඩක් හොඳයි. එහෙමනම් කියන්න බලන්න, ඉස්සෙල්ලම කරන්නේ මොකද්ද ගයක් හදන්න කලින්?
සැලැස්ම ඇදලා, ඒක අනුව බිම නූල් ඇදලා ගේ පාටිෂන් කරනවා ටීචර්.
හොඳයි පුතා. පරිගණකයේ දෘඩතැටියත් මෙන්න මේ වගේ කොටස් වලට වෙන් කරන්න ඕන. ඒ කියන්නේ පාටිෂන් කරන්න ඕන. හැබැයි මේ පාටිෂන් කරන්නේ භෞතිකව නම් නෙමෙයි, තාර්කිකව. දෘඩතැටිය පංගු කිරීම කියලා හඳුන්වන්නේ මෙන්න මේකට. අලුතෙන් දෘඩතැටියක් පරිගණකයට සම්බන්ධ කරාම, එහෙමත් නැත්නම් පවතින දෘඩතැටිය ඉවත් කරලා අලුතින් තවත් දෘඩතැටියක් සම්බන්ධ කරන්න අවශ්‍ය වුණාමත්, ඒ වගේම දුරතැටියේ තියෙන දත්ත සියල්ලම ඉවත් කරලා අලුතින් මෙහියුම් පද්ධතියක් ස්ථාපනය කරන්න අවශ්‍ය වුණාමත් අපි දුරතැටිය පංගුකරණය කරනවා. මෙන්න මේ අවස්ථාවේදී පරිගණකයේ EQ දුරතැටියේ තියෙන සියලුම දත්ත විනාශ වෙනවා. ඒක නිසා දුරතැටියේ තියෙන දත්ත ටික බැකප් කරගන්න, EQ උපස්ථ පිටපත් ලබා ගන්න අපට සිද්ධ වෙනවා.
ඇයි ටීචර් හાર્ඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්නේ?
ගියක් හදන්න කලින් ඇයි අපි පාටිෂන් කරන්නේ? පිටි හතරක් විතරක් හැදුවනම් හරිනේ. එතකොට ඉතින් කුස්සිය දේවල් මුළු ගෙදරටම පෙනේ. කාමරවල දේවල් ඒත් හැමෝටම පෙනේ. එහෙම නේද? අන්න ඒ වගේ ගෙයක් හදන්න කලින් පාටිෂන් කරා වගේම අපේ දුරතැටියත් දත්ත දාන්න කලින් පාටිෂන් කරන්න, එහෙමත් නැත්නම් පංගු කරන්න වෙනවා. ඒකටත් විවිධ හේතු තියෙනවා. අපේ අහගෙන ඉන්න දුවල පුතාලත් ගුරු ගෙදර සංගරාවේ අපි ලබා දීලා තියෙන ක්‍රියාකාරකමේ හිස්තැන් පුරවන ගමන්ම හොඳින් අහගෙන ඉන්නකෝ. පරිගණකයේ තැම්පත් කරන දේවල් වෙන වෙනම තැම්පත් කරන්න ඕන වුණාම, ඒ විතරක් නෙමෙයි, මිහියුම් පද්ධති එකකට වඩා දුරතැටිය තුළ ස්ථාපනය කරන්න ඕන වුණාමත් හાર્ඩ් ඩිස්ක් එක පංගු කරන්න අවශ්‍ය වෙනවා. පුතා මතක් කරගන්නකෝ, දැන් පරිගණකයේ අපි ගාව තියෙනවා මෘදුකාංග. ඒ වගේම මෘදුකාංග වලින් අපි නිර්මාණය කරපු ගොනු ෆෝල්ඩර් එහෙමත් තියෙනවනේ. අපි මෙන්න මේවා එකම ගොඩේ, එහෙමත් නැත්නම් එකම තැනක ස්ථාපනය කරොත් මොකද වෙන්නේ? අපට ඒවා තෝරලා බේරලා ගන්න යද්දී විවිධ ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම තමයි පරිගණකයට පිටතින් අනවශ්‍ය මෘදුකාංගයක්, ඒ කියන්නේ වෛරසයක් වගේ ඇතුළු වුණොත් සියලුම දත්ත විනාශ වෙනවා. අන්න ඒක නිසා අපි තැම්පත් කරන්න අවශ්‍ය දේවල් වෙන වෙනම තැම්පත් කරගන්න අපට මේ හાર્ඩ් ඩිස්ක් එක පංගුකරණය කරන්න අවශ්‍ය වෙනවා. පුතාගේ පරිගණකයේ ඩිස්පීසී කියන වින්ඩෝ එකට යන්නකෝ. ගිහිල්ලා දිස්පීසී කියන වචනෙට උඩින් මවුස් එක තියලා දකුණු අත පැත්තේ බොස්තම උබන්න. ඒ කියන්නේ මවුස් එක රයිට් ක්ලික් කරන්නකෝ. එතකොට තියෙනවා මැනේජ් කියන වචනය. අන්න ඒක උඩ ක්ලික් කරන්නකෝ.
හරි ටීචර්, කම්පියුටර් මැනේජර් කියලා වින්ඩෝ එකක් ආවා.
ආ, ඔය තියෙන්නේ. ඕකේ වම් අත පැත්තේ මෙනුවේ තියෙනවා ඩිස්ක් මැනේජර් කියලා එකක්. අන්න එතන ක්ලික් කරන්නකෝ.
මේ තියෙන්නේ මේ කම්පියුටර් එකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එකේ පංගු බෙදලා තියෙන විදිය නේද ටීචර්?
හරියටම හරි. මේ තියෙන්නේ ඔයාගේ හાર્ඩ් ඩිස්ක් එකේ පංගුකරණය වෙච්ච ආකාරය. පුතාට පේනව නේද සිස්ටම් රිසර්ව් කියලා පාටිෂන් එකක්?
ඔව් ටීචර්, MB217ක් වෙන් කරලා තියෙනවා ටීචර්.
අන්න ඒ වගේ මෙහියුම් පද්ධතියේ අවශ්‍යතා සඳහා පංගුවලට වෙන් කිරීම සිදු කරන අවස්ථා තියෙනවා. ඒ වගේම රිකවරි ඉමේජ් කියලා පාටිෂන් එකකුත් සමහර අවස්ථාවල ඕගොල්ලන්ගේ පරිගණකයේ OS එකේ අවශ්‍යතාවයන්ට අනුව නිර්මාණය කරලා තියෙනවා. ඔයගොල්ලත් මෙන්න මේ ක්‍රියාකාරකම EQA this PC ගිහිල්ලා right click කරලා computer manage කියන වචනේ උඩ ක්ලික් කරලා disk manager වලට පිවිසෙන්නකෝ. අන්න එතකොට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ දුරටැටියේ පාටිෂන් කරපු ආකාරය. ඒ කියන්නේ පංගුකරණය සිද්ධ වෙච්ච ආකාරය.
ටීචර්, this PC ගියාම CDE කියලා හඳුන්වන්නේ මේ විදිහට hard disk එකේ බෙදලා තියෙන පංගු නේද ටීචර්?
ඔව් පුතේ. පරිගණකයේ hard disk එක එමන් නැත්නම් දුරටැටිය පංගුකරණය වෙලා තියෙන ආකාරය තමයි පුතාට ඔය පේන්නේ. CD කියලා. නමුත් E කියලා කියන්නේ පුතේ පරිගණකයට පිටතින් සම්බන්ධ කරපු ඔය සැනෙලි දාවකය පරිගණකය හඳුනා ගනිපු ආකාරය. ඔය විදිහට දාවකයක් විදිහට හඳුනාගන්නේ Windows මෙහියුම් පද්ධතිය පමණයි. Windows මෙහියුම් පද්ධතිය භාවිතා වන පරිගණකයකට පිටතින් දාවකයක් සවි කරාම ඒක හඳුනාගන්නේ වෙනමම දාවකයක් විදිහට. ඒකයි ඉංග්‍රීසි අකුරකින් හඳුනාගෙන තියෙන්නේ.
ඇයි ටීචර් AB කියලා හඳුන්වලා නැත්තේ?
හොඳ ප්‍රශ්නයක්. පුතා, ඒ කාලේ පරිගණකවල ෆ්ලොපි ඩිස්ක් භාවිතා වුණානේ. දවසක් මම පන්තියට ගෙනල්ලා ඔයගොල්ලන්ට පෙන්නුවේ. අන්න ඒවට Windows මෙහියුම් පද්ධතිය විසින් AB කියන දාවක නාමකරණ වෙන් කරලම තියෙනවා. අන්න ඒක නිසා තමයි පුතේ CD ආදී වශයෙන් පංගු නම් කරන්නේ. AB කියලා නම් නොකරන්නේ. නමුත් වර්තමානයේ නම් මේ ෆ්ලොපි ඩිස්ක් භාවිතාවන්නේ නැහැනේ පුතේ. අන්න ඒක නිසා අපට පුළුවන් අපේ පරිගණකයේ දාවක AB කියලාත් නම් කරගන්න. අවශ්‍ය නම් විතරක්. හැබැයි පුතේ, අපි දැනගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි මේ Windows මෙහියුම් පද්ධතිය වගේ නෙමේ Linux මෙහියුම් පද්ධතිය. ඒකේ ඕනම දුරටැටියක්, පංගුවක් හා බාහිර තැටියක් සලකන්නේ ෆෝල්ඩර විදිහට. ඒ කියන්නේ පිටතින් බාහිරින් අපි සැනලි දාවකයක් සම්බන්ධ කරා කියමුකෝ. ඒකත් හඳුනාගන්නේ ෆෝල්ඩරයක් විදිහට. මෙන්න මේක නිසා CD ආදී වශයෙන් දාවක නාමකරණය මේ ලිනක්ස් පරිසරේ නම් නැහැ. මගේ දූල පුතාලා ගුරුගෙදර සංගරාවේ අපි ලබා දීලා තියෙන ඊළඟ ක්‍රියාකාරකමට පිවිසෙන්නකෝ. පංගු බෙදීම, ආකෘතිකරණය, ප්‍රතිභාගීකරණය කියන මාතෘකා යටතේ කිටි සටහන් ලියන්න කියලා මගේ දූල පුතාලට දීලා තියෙනවා. ටිකක් කම්මැලි ඇති නේද? ඒ වුණාට පුතේ, ඔහුගොල්ලන්ගේ නෝට් පොතක් හරි වෙන සටහන් ලියාගන්න ගුරු ගෙදර වෙනුවෙම පොත් හදලා ලස්සනට තියාගෙන ඉන්නවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් අන්න ඒ පොත අරගෙන මේ පංගු බෙදීම ගැන කෙටි සටහනක් ලියන්නකෝ. මේක ඕගොල්ලන්ට විභාගෙට කලින් කියවගන්න ගොඩක් වැදගත් වේවි. පංකුකරණය කියල කියන්නේ මොකද්ද කියන එක ඇයි පංකුකරණය කරන්න කියන එක ගොඩක් වෙලාවෙදි විභාගයේදී අහපු ප්‍රශ්නයක්නේ. ඉතින් මගේ දූල පුතාලට පුළුවන් පංකුකරණය කරන අවස්ථා ගැන මම කිව්වනේ. ඇයි පංකුකරණය කරන්නේ? එක අවස්ථාවක් තමයි මෙහෙයුම් පද්ධතියේ අවශ්‍යතාවලට, අනිත් එක තමයි අපේ මෘදුකාංග සහ වෙනත් ගොනු වෙන වෙනම පවත්වාගෙන යන්න. අන්න ඒ වගේ හේතු ඕගොල්ලන්ට මෙන්න මේ විස්තර යටතේ ලියාගන්න පුළුවන්. ඊළඟ ආකෘතිකරණය ගැන අපි ඊට පස්සේ බලමුකෝ. ඉතින් මගේ පුතාගෙන් මට අහන්න බැරි වුණානේ. ඉඩම සකස් කරාට පස්සේ, ඒ කියන්නේ පාටිෂන් කරාට පස්සේ මොකද කළේ කියලා?
ඊළඟට ටීචර් ෆවුන්ඩේෂන් එක දාලා බිත්ති බෙදලා වහලා ගැහුවා ටීචර්.
පාටිෂන් කළාට පස්සේ මිනිස්සුන්ට ඉන්න නම් බිත්ති බෙදලා ගේ හදන්න ඕනනේ, එහෙම නේද? අන්න ඒ වගේ හාඩ් ඩිස්ක් එකත් පාටිෂන් කරපු කොටස් ටික ආකෘතිකරණය කරන්න ඕන. ඇයි දන්නවද? දත්ත දාන්න පුළුවන් විදියට, ඒ කියන්නේ දත්ත සහ තොරතුරු තැම්පත් කරන්න පුළුවන් විදියට සකස් කරගන්න. මේකට අපි කියනවා ඩික්ස් ෆෝමැටින් කියලා. මෙන්න මේ අවස්ථාවෙත් දත්ත සියල්ලම මැකිල යනවා. ඒ කියන්නේ දුරතැටියේ තියෙන දත්ත සහ තොරතුරු සියල්ලම විනාශ වෙනවා. ඒක නිසා අපි ඩික්ස් ෆෝමැටින් කරන්න කලිනුත් අපේ දත්ත බැකප් කරගන්න ඕන. ඒ කියන්නේ උපස්ත පිටපත් ලබා ගන්න ඕන. මගේ දූල පුතාලා අතේ තියෙන සංගරාවේ ඊළඟ ක්‍රියාකාරකමේ, ඒ කියන්නේ කිටි සටහන ලියන්න කියලා දීපු දෙවනි මාතෘකාව ආකෘතිකරණය. ඩික්ස් ෆෝමැටින් ගැන මගේ දූල පුතාලට තේරුම් ගන්න පුළුවන් වුණු විදියට සටහනක් ලියාගන්න. ඇයි ඩික්ස් ෆෝමැටින් කරන්නේ? ඔව්, දත්ත තොරතුරු ඇතුළත් කළ හැකිවන පරිදි, නැත්තම් තැම්පත් කළ හැකිවන පරිදි සකස් කර ගැනීම සඳහා. ඔන්න ඔය විදිහට කෙටි සටහනක් සකස් කරගන්නකෝ.
ටීචර්, මගේ කම්පියුටර් එකේ වෛරස් ගාඩ් එකක් තිබිලත් හරිම ස්ලෝ. ෆයිල් එකක් ඕපන් වෙන්න ගොඩාක් වෙලා යනවනේ ටීචර්.
පුතා, ඒකට නම් හේතු ගොඩක් තියෙනවා. හැබැයි මෙන්න මේක එක හේතුවක් වෙන්න පුළුවන්. අපි වින්ඩෝස් මෙහියුම් පද්ධතිය භාවිතා කරනකොට MB50ක ෆයිල් එකක් හදලා සේව් කරා කියලා හිතන්නකෝ. අද අපි මේ ෆයිල් එක හදලා සේව් කරලා තව දවස් දෙක තුනකින් ආයෙමත් ඒ ෆයිල් එකට පිවිසලා ඒකට තව දත් එකතු කරනවා. එහෙම කරලා ඒක MB500ක් විතරුණා කියලා හිතන්නකෝ. අන්න එතකොට වින්ඩෝස් මෙහියුම් පද්ධතිය අර ෆයිල් එකේ වැඩි වුණු කොටස, ඒ කියන්නේ ඉතුරු MB ප්‍රමාණය වෙනත් තැනකයි ස්ථාපනය කරන්නේ. එතකොට මගේ පුතාට තේරෙන්නේ නැති මම හදපු ෆයිල් එක මම එකක් විදියට එක තැනක දැක්කට හාඩ් ඩිස්ක් එකේ ඇත්තටම තියෙන්නේ තැන් දෙක. ඉතින් මෙන්න මේ විදියට දිගින් දිගටම මේ කරන වැඩේ නිසා ෆයිල් එකක් ඕපන් වෙන්න ගොඩක් වෙලා ගත වෙනවා. මෙන්න මේ නිසා තමයි ප්‍රතිභාගීකරණය අවශ්‍ය වෙන්නේ. ඩිස්ෆ්‍රෙජ්මන්ටේෂන්, ප්‍රතිභාගීකරණය. අන්න ඒ මගින් එකම නමින් මෙහෙයුම් පද්ධතිය තුලින් ක්‍රියාත්මක වෙන එක උපයෝගීතා වැඩසටහනක ප්‍රතිඵලයක් තමයි මේකත්. මේ ප්‍රතිභාගීකරණය කියලා කියන්නේ ඒකෙන් දුරට තැටිය තුල තියෙන, ඒ කියන්නේ තැනින් තැන තියෙන මෙන්න මේ එකම නමකින් හඳුන්වන ගොනු එකිනෙකට එකතු කරලා කුඩා කුඩා අවකාශ එකට එකතු කරනවා. අන්න ඒ අවස්ථාවේදී පරිගණකයේ කාර්යක්ෂමතාව කලින් තිබුණට වඩා වැඩි කරගන්න අපට හැකියාව ලැබෙනවා. මෙන්න මේ ප්‍රතිභාගීකරණය සිද්ධ කරාම. පුතාලා දන්නවා නේද, ප්‍රායෝගිකව මේ දේවල් භාවිතා කරන දරුවෝ නම් ප්‍රතිභාගීකරණය සිදු කරන්න විවිධ මෘදුකාංග අන්තර්ජාලය හරහා භාගත කරගෙන භාවිතා කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩිස්ක් ක්ලීන් අප් සොෆ්ට්වෙයාර් වලින් ලබා දෙන පහසුකමක් විදිහටත් මේ ප්‍රතිභාගීකරණය හඳුන්වන්න පුළුවන්. ගුරු කිතර සංගරාවේ අපි ඊළඟට ලබා දීලා තියෙන ක්‍රියාකාරකම ඒ කිව්වේ කෙටි සටහන් ලියන්න කියන මාතෘකාව යටතේම දීලා තියෙන තුන්වෙනි එක තමයි ප්‍රතිභාගීකරණය. ඒ යටතේ මගේ දූල පුතාලට ඇයි ප්‍රතිභාගීකරණය කරන්නේ කියන එක පිළිබඳ සටහනක් සකස් කරගන්න පුළුවන්. ඇයි ප්‍රතිභාගීකරණය කරන්නේ? ඔව්, ප්‍රතිභාගීකරණය කරන්නේ තැනින් තැන තියෙන ෆයිල්ස්, එහෙමත් නැත්නම් ගොනු එක තැනකට අරගෙන ඒකේ ඉතුරු වෙලා තියෙන කුඩා ඉඩකඩවල් එකිනෙකට එකතු වෙලා අපේ හාඩ් ඩිස්ක් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. මේක හැබැයි සිද්ධ කරන්නේ Windows මෙහෙයුම් පද්ධතිය යටතේ තමයි.
ටීචර්, Linux වලටත් ප්‍රතිභාගීකරණය ඕන වෙනවද?
ඒක තමයි පුතේ මම ඊළඟට කියන්න හැදුවේ. Linux ෆයිල් තැන්පත් කරන්නේ වෙනම ක්‍රමවේදයකට. අද මම MB50ක ෆයිල් එකක් හැදුවා කියමුකෝ. ඒ කියන්නේ මම යෙදු මෘදුකාංගයක් භාවිතා කරලා MB50ක ෆයිල් එකක් හැදුවා කියන්න. ඊට පස්සේ දින දෙකකට තුනකට පස්සේ මම ඒකට වැඩිපුර ඩේටා ඇතුළත් කරලා, ඒ කියන්නේ ෆයිල් එකට තවත් කරුණු ඇතුළත් කරලා මේක විශාල වුණා කියන්නකෝ. එතකොට Linux ඒ ගොනුව සම්පූර්ණයෙන්ම වෙනත් ස්ථානයකට විතැන් කරනවා. ඒ කියන්නේ අර Windows වල වගේ නෙමෙයි. Linux OS එක යටතේ මේ ෆයිල් එක සම්පූර්ණයෙන්ම ගෙනහිල්ලා තවත් වෙනකට ස්ථාපනය කරනවා. එතකොට එකම නමින් හඳුන්වන ෆයිල්ස් හාඩ් ඩිස්ක් එකේ තියෙන්නේ එකම තැනක, එකම රටාවට. ඒක නිසා Linux පරිසරයේ ප්‍රතිභාගීකරණය අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ දුවල පුතාලා අර කෙටි සටහන යටතේ ප්‍රතිභාගීකරණයේ වැදගත් කරුණක් විදිහට මෙන්න මේ ඔපරේටින් සිස්ටම් දෙකේ භාවිතාවන ආකාර දෙක ගැන පැහැදිලිව ලියාගන්න. ඒක තවත් ක්‍රියාකාරකමකින් ඉදිරියේදී තියෙනවා. අපි සාකච්ඡා කරමුකෝ.
ටීචර්, මම ඊළඟ ක්‍රියාකාරකමේ රූප තුන නම් කළා ටීචර්.
ගොඩක් හොඳයි. ඔව්, මම මේ දීලා තියෙන රූප තුන මගේ දූල පුතාලා අඳුනගත්තද? පෙළ පොතේ 155 වෙනි පිටුවේ 5:15 කියන රූපය තමයි මගේ දූල පුතාලට මම හිස්තැන් පුරවන්න කියලා ලබා දීලා තියෙන්නේ. බලන්න, ඔය හිස් CD එකක් වගේ පේන්නේ. ඒ තමයි පංගු බෙදීමට පෙර දුරතැටිය. ඊළඟ රූපය තමයි පංගු බෙදු පසු දුරතැටිය. බලන්න දක්නට ලැබෙන ආකාරය. දාවක වලට වෙන් කරලා දක්නට ලැබෙනවා. ඒ රූප සටහන පංගු බෙදු පසු කියලා නම් කරගන්න ඕන. ඊළඟට තුන්වෙනි එක. පේනව නේද? ගඩොල් ගඩොල් වගේ වෙන් කරලා තියෙනවා. ඔව්, ඒ තමයි හැඩසව් කරාට පස්සේ. එහෙමත් නැත්තම් මේකට අපි මොකද්ද කියන්නේ?
ආකෘතිකරණය කළාට පසුව.
අන්න හරි. ඩිස්ක් ෆෝමැටින් කළාට පස්සේ තමයි ඔය තුන්වෙනි රූප සටහනේ දක්නට ලැබෙන ආකාරයට අපේ දුරතැටිය වෙනස් වෙන්නේ. ඔව් දුවේ පුතේ, අද අපි කතා කළා මෙහියුම් පද්ධතිය කියන මාතෘකාව යටතේ මෙහියුම් පද්ධතිය විසින් සපයන උපයෝගීතා වැඩසටහන් වර්ග කීපයක් ගැන. ප්‍රධාන වශයෙන්ම පංගු බෙදීම, ආකෘතිකරණය, ප්‍රතිභාගීකරණය කියන දේවල් ගැන තමයි අපි අද කතා කළේ. පංගු බෙදීම ඇයි අවශ්‍ය වෙන්නේ? පංගු බෙදීම අවශ්‍ය නොවන අවස්ථා තියෙනවද? අවශ්‍ය වන අවස්ථා තියෙනවද? ඇයි එහෙම අවශ්‍ය වෙන්නේ කියලා අපි කතා කරා. ඊළඟට ආකෘතිකරණය. ආකෘතිකරණය කියන්නේ මොකද්ද? ආකෘතිකරණය කිරීමෙන් මොකද්ද වෙන්නේ කියලා අපි කතා කරා. ඔව්, පංගු බෙදුවේ අපිට වෙන වෙනම තියාගන්න, අපේ දත්ත තොරතුරු වෙන වෙනම තැම්පත් කරගන්න, ඒ වගේම මෙහියුම් පද්ධතියේ අවශ්‍යතා සඳහා. ඒ වගේම තමයි ආකෘතිකරණය. ආකෘතිකරණය කළේ අපේ දත්ත හා තොරතුරු තැම්පත් කරන්න පුළුවන් විදිහට හාඩ් ඩිස්ක් එක සකස් කරගන්න. ඊළඟට ප්‍රතිභාගීකරණය. ප්‍රතිභාගීකරණය තමයි මෙහියුම් පද්ධති වර්ගය අනුව වෙනස් වුණේ. Windows මෙහියුම් පද්ධතිය යටතේ තමයි ප්‍රතිභාගීකරණය සිද්ධ කරන්න අවශ්‍ය වුණේ. එකම නමින් තියෙන ෆයිල්ස් එකළඟට අරගෙන හිස් අවකාශ ටික වෙනම වෙන් කළා අපේ hard disk එකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න තමයි ප්‍රතිභාගීකරණය භාවිතා කළේ. ඉතින් මගේ දූල පුතාලට මෙන්න මේ කරුණු තුන ගැන ලොකු අවබෝධයක් මේ පාඩම තුලින් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩමත් අරගෙන ඊළඟ දවසෙත් ඔබ හමුවට ඉන්න කලින් මතක් කරන්න යමක් තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බඩවියේ spedu.sch.lk කියන වෙබ් අඩවියට පිවිසිලා Digital Palant කියන තැන ක්ලික් කරලා දකුණු පළාත් තොරතුරු තාක්ෂණ බ්ලොග් අඩවියේ Ultimate ICT කියන තැනට ගියාම මගේ දූල පුතාලට මේ පාඩම හා සම්බන්ධයෙන් ක්‍රියාකාරකමක් සිදු කරලා ඒ වෙලාවෙම ඕගොල්ලන්ගේ හැකියාව මැනගන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඒ කාරණාවත් මතක් කරන ගමන්ම ඊළඟ දවසේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාඩමක් අරගෙන ඔබ හමුවට එනතුරු ඔබ සියලු දිනාටම ආයු පෝවා.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. තොරතුරු තාක්ෂණ විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් වී නම් ICT හිස්තනක් Q හිස්තනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර